ඉතින් පංච නීවරණ ගැන තවදුරටත් පැහැදිලි කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් තියෙන්නේ. ඒක තමයි දැන් මෙතනත් අපි මේ සිද්ධ කළේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා. මේ වෙන්නුව ටික සිද්ධ වෙන්නේ කොහොමද කියන එකයි මේ විග්‍රහ කළේ. බුදුදහම් පිළිබඳ යථාර්ථය පොඩ්ඩක්වත් දැනගන්න අහගන්න හම්බුනේ නැත්නම්, අර පුතත් අපි අර කිව්ව අලෝභ අදේස අමෝහ කර්ම විපාකයේ වශයෙන් ඉපදුනේ නැත්නම්, ඒ අයටත් මේ ධර්මයේ කොච්චර කිව්වත් වැටහෙන්නේ නැහැ. ඒකට හේතුව විපාක වශයෙන් ලැබුණ ගතහිත දෙක ධර්මයේ තෝරා ගන්න තරම් ඥානවන්ත නැහැ. ඒක තමයි අලුපාඩුවක් තියෙන්නේ. එතන ලෝභ මෝහ දේස මෝහ කියලා දෙකක් තියෙනවා. එතන එහෙම උපදින හිතක් තියෙනවා. මෝහේ වහ ගන්නවා. ඒ වහගත්තාම ලෝභ මෝහ වෙනවා. විපාක වශයෙන් එනකොට අලෝභ ආදී සමෝහ තුනම විපාකයේදී නැති වෙනවා. ඉන්සයි උපත්ති හතර පාගත වෙනවා. අහේතු කිය කියලා එයාට කියනවා. අලෝභ හේතුවත් ආදේශ හේතුවත් අමෝහ හේතුවත් කියන මේ හේතු තුනම නැති එක අහේතුක වෙනවා. ඒ කියන්නේ හේතුව ලෝභ දේශ මොහවත් හේතු තමයි. මේ අහේතුක කිව්වේ ධම්ම අවබෝධ කරගන්න හේතුවක් නැතුව යනවා. එනා තිරිසනාලේ වණ ඇහලා ඒ තිරිසන් අත්බෑ විදිලා මාර්ගඵල ලබන්න බෑ. ධර්මාබෝධි ලැබෙන්නේ ඒත් අහේතුකයි. හැබැයි ඒක මට්ටමකට අවබෝධයක් ලැබෙන තව දෙකක් තියෙනවා. දුහේතුක උප්පත්තිය කියලා. අලෝභයෙන් අදේශයෙන් උපදිනවා. හැබැයි නියම විදිහට අමෝහය එතන නැහැ. සමහර අය හොඳ වැඩ කරනවා කර්මඵල අදහලා නෙමෙයි. තමන්ගේ යාළුවෙක් නිසා කන්න බොන්න දෙනවා. යාළුවෙක් නිසා ඉඳ හිටින්න දැනගුත් හදලා දෙනවා. ඒක පිනක් නිසා එහෙම පිනක් ගැන හිතන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා කියලාත් විශ්වාස කරන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවල් වල ඇති වෙනවා අලෝභ ආදේශ දෙකෙන් කරන කටයුතු. අමෝහය නැති නිසා ඒතර ඒ විපාකයෙන් උපදිනයි දුහේතුක වෙනවා. එතකොට අලෝභ ආදේශ අමෝහ මේ තුනෙන්ම යුක්තයි. එතකොට ත්‍රි හේතුකයි. දුහේතුක වෙනවා. ඔය අලෝභ ආදේශ දෙකෙන් උපදින අය. ලෝභ දේස මෝහයකින් උපදින අය අහේතුක වෙනවා. අහේතුක වෙනවා කිව්වේ කර්ම විපාක වශයෙන් උපදිනවා. අලෝභයත් නැහැ, ආදේශයත් නැහැ, අමෝහයත් නැහැ. ඒකේ ප්‍රතිඵල ගන්න බැරි තැනක. හේතු නැත්නම් ඵලයක් නැහැ. ඔතන අහේතුක කියලා කිව්වේ හේතුවක් නැති කියන එක නෙමෙයි. අවාසනාවන්තකම අහේතුකය. වනහල ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි එක. අන්නේ වගේ තත්ත්වෙටපත් වුණාම ඒ හේතු වාසනාව නැති වෙනවා. ඒක තමයි ස්වභාවය. ඉති කාම ඡන්දයේ ස්වභාවය ඔක තෝරා ගන්න ඕන විදිහට. කාමයන්ගෙන් මත් වෙන ස්වභාවයක් එනවා. ච අන්ධ වෙනවා. ච කියේ චිත්තේ. හිතට තේරුම් ගැනීමේ හැකියාව නැති වෙනවා. ඒ තත්ත්වයේ ඉක්මෝල යථාර්ථය. ච අන්ධයි ඡන්දයි. ඒක ඡන්දයක් නරක පැත්තේ එකක්. අදහස් දෙකක් තියෙනවා. ඡන්ද දේශ බය මෝහ කියන තැන අගතියටපත් වෙන කාරණේ ඡන්දයක් ඔය කිව්වේ. කුසල ඡන්දය කියලා එකක් තියෙනවා. ඡන්ද ඉද්ධිපාදේට. හිත කුසලයෙන් අන්දවා ගන්නවා. ඒ අර්ථය එතන තියෙන්නේ. කුසලයේ නැමැති ඇඳුම හිතට දෙනවා. සිල් ඇඳුම. ඒ කියන්නේ පිටින් පොරෝණ එක නෙමෙයි ඔය කියන්නේ. හිත පිරිසිදුයි. සුදු හිතකින් වැහිලා යනවා. හිත වැහිලා තියෙන සුදු ආලෝකයකින්. ඇඳුම්වත් දුන්නා වාගේ. අන්නේ ඡන්ද කියන එක ඡන්ද ඉර්ධිපාද වලට වැටෙනවා. පුණ්‍ය ඉර්ධියක් වශයෙන් ලැබෙන්නේ. ඒතර ඒක වෙනයි. ඊයෝගේ වෙනස තෝරා ගන්න ඕනේ. කාම ඡන්ද එකක්. කාමයන්ගෙන් හිත අන්ධ වෙලා යනවා කිව්වෙත් ඕකයි. කාමියෝ හැම වෙලෙම ඥානීය වහනෝ නුවණ මොට කරනෝ. ඒකත් හරියට ඇඳුමක් වාගේ තමයි. ඇත් දෙකත් එක වැහෙන ප්‍රූප එකක් වාගේ. අඟ වැහෙන පෙරෙව්වා හැම එකක් ඇත් දෙකත් වැහුණා. කාමී නැවති ඇඳුමේ වැහුවා. හිත වැහුවාට පස්සේ හිතර ඇඳෙව්වා කාමී. කාමච්ඡන්ද වුණා. ওই නිරුත්තියක් එක්කලයි විග්‍රහ කරන්න හොඳට තේරෙනවම කියා දුන්නාම. නැතුව කාමච්ඡන්දී කියන්නේ මොකක්ද කියලා කොච්චර විග්‍රහ කළත් අර්ථය වටහා ගන්න අමාරුයි. ඔක වෙනස තෝරා ගන්න ඕනේ විදිහට. අනික තියෙනවා ව්‍යාපාද නීවරණේ තව එකක්. ව්‍යාපාදී කියන්නේ තරහ කිව්වට බෑ. අනාගාමී ඵලයට ඉන්නකම් ව්‍යාපාද තියෙනවා. හැබැයි ව්‍යාපාද නීවරණේ සෝවාන් ඵලයේදී නතර වෙනවා. මේ ව්‍යාපාද කියන වචනේ නිරුක්තිය ගන්න ඕනේ ඒ මොකද්ද කියලා හොයාගන්න. වේ කියන්නේ වැය වෙනවා. යම්කිසි ගුණධර්මයක් යම්කිසි ගති ලක්ෂණයක් තියෙනවා. මේ සතර සැරිසරණ සත්වෙන්න ගති පහක් තියෙනවා. සැරිසරණ සත්වෙන්න ගති පහක්. මේකෙන් දේව ගතියයි මනුෂ්‍ය ගතියයි කියන දෙගතිය සුගතිය වලට වැටෙනවා. තිරිසං ගතිය, ප්‍රේත ගතිය, නිරේ ගතිය කියලා තව ගති තුනක් තියෙනවා. ඒක සතර පහේ පැත්තට වැටෙනවා. ධර්ම අවබෝධයක් ලැබුණ තැන් පටන් ගති නියත වෙනවා. ඒ කියන්නේ ගතිය වෙනස් වෙන්නේ නැති වෙන තත්ත්වයටපත් වෙනවා. දේව ගතිය හෝ මනුෂ ගතිය කියන දෙගතිය ඉක්ම යන්නේ නැහැ. කවදාවත් යාට තිරිසං ගතියක් පහළ වෙන්නේ නැහැ. ප්‍රේත ගතියක්, නිරේ ගතියක් පහළ වෙන්නේ නැහැ මනසට සෝවාන් වෙච්ච තැන් පටන්. එතකොට මොකද වෙන්නේ? එයා කවදාවත් මේ ලැබූ ගුණෙන් ලැබුව ඥානෙ විනාශයෙන් පැත්තට වැටෙන්නේ නැහැ. වැය වෙන පැත්තට වැටෙනවා නම් වැය පාද වෙනවා. වැයට පාදක වෙන්නේ නැති නිසා ව්‍යාපාද නැහැ. තරහවක් ඇවිදilla. ඒ ගතිය ගිහිලා තිරසං වෙන්නේ නැහැ කවදාවත්. වැය වෙන පැත්තට ගියොත් එනවා ඒක. කොටි වලසු වාගේ වෙනවා. මොකක් නිසාද? ව්‍යාපාද වුණොත්. ව්‍යාපාද වෙන්නේ නැහැ. ඒක නීවරණයක්. ඒක නෑ සෝවාන් පුද්ගලයාට. එහෙනම් සෝවාන් පුද්ගලයා මේ වැය වෙන්නේ පැති තුනක් තියෙනවා. ඒකට යන්නේ නැහැ. ධන පැත්ත තියෙන්නේ දේව ගතියයි මනුස ගතිය. වැය පැත්තට ව්‍යාපාදයේ තියෙනවා තිරිසන් ගතියයි, ප්‍රේත ගතියයි, නිරේ ගතියයි. ওই ගති තුන කරා ගෙනියන්නේ නැහැ තරහව. තරහව නැති වෙන්නේ නැහැ. තරහ තියෙනවා. පලිගන්නේ ජාතිය වෛර කරන ජාතිය ඒවා නෙවෙයි. එක්තරා මට්ටම බැන්නා බැන්නා ඉවරයි. ඉතින් ඒක ඇත්තට අල්ලගන්න දෙයක් නෙවෙයි. පලිගන්න එකක් නැහැ. පස්සෙන් පන්න පන්න පලිගන්න බලාපොරොත්තු නැහැ. එහෙම දැවෙන්නේ නැහැ. ඒ දැවෙනවා නම් ව්‍යාපාදයට වැටෙනවා. ඒක නීවරණය. එහෙම වැටෙනවා නම් එයා පෘථජනයේගේ මානසිකත්වයේ ඉන්නේ. ආර්ය මානසිකත්වයක් නැත්නම් එහෙම වෙන්නේ. මේ ව්‍යාපාද නීවරණේ සෝවාංගිරු නැති වෙනවා කියන්නේ ඔන්නෝකයි. තරහ නැති වෙන්නේ අනාගාමී ඵලයේ ලැබුවාම. හැබැයි ඒ හිතර රිදෙන ගතියක් එනවා. හිත කීරි ගැහෙන ගතියක් එනවා කවුරු හරි බැන්නොත් එහෙම. නැත්නම් නොකළ විත්තක් කළොත් හිතර රිදෙනවා. මූණ අඳුරු වෙනවා ටිකක්. ඒ ගතිය අරිහත්යටපත් වෙන කල් නැති වෙන්නේ නැහැ. ඒකද කියන්නේ අලු ගොඩකට ගලක් ගැහුවා වයි කියලා. උද්දච්ච අවස්ථාව. උදහස් වෙන ගතියක් තියෙනවා. උදහස කියන්නේ තරහක් නෙවෙයි. වැරදි වැඩක් කරනවා දැක්කහම ඒ වැරදි වැඩක් කරනවා දැක්කහම ඇති වෙන්නා උදහස් බව. මොකද මේ අසත්පුරුෂයා? මොකද මේ කාලකන්ණි මිනිසයා? නීච වැඩ කරන අසත්පුරුෂයා නීචයා? මෙන්න මෙහෙම අදහසක් එනවා. ඔය අදහස නැති වෙන්න අරිහත්ත්වයටපත් වෙන්න ඕනේ. හැබැයි ගහ බැන ගන්න මට්ටමක් නෙමෙයි යෝ කියන්නේ. වැරද්ද දැක්කහම ඇති වෙන එක තරම් නොරිසුම් ගතිය. අනාගාමීකේ නඩත් ඒක තියෙනවා. ඒක වැටෙන්නේ උද්දච්ච කියන නීවරණයට නෙමෙයි ඔය කියන්නේ. උද්දච්ච කුකුච්ච කියලා නීවරණයක් තියෙනවා, ඒක නෙමෙයි ඔතන කිව්වේ. ඔන්නේ උදාහස් බව. ඒක නීවරණයක් නෙමෙයි, කෙලෙස් වලට අයිති කොටස. ඒක නැති වෙන්නේ අරිහත් ඵලයෙන්. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන තැන නැති වෙන උද්දච්ච නැති වෙන අන්තිමට. එන රහතන් වහන්සේට තමයි ඒ කියන තත්ත්වේ නැති වෙන්නේ. ඉතින් ඔගේ ස්වභාවය දකින්න ඕන විදිහට. ඒතොර උද්දච්ච කුකුච්ච කියන නීවරණයක් තියෙනවා. ඒ කිව්වේ එතන උද්දච්ච කියන්නේ හරි ගැඹුරු පැත්තක්. උදහසින් නවතින්නේ නැහැ ඒක. ඒක සමග බැඳිච්ච තව නීවරණයක් තියෙනවා. ඒකට වැටෙනවා ඒක ළම. උඩඟු බව නිසා මනස ඉක්ම යනකොටම කුක්කු අච්ච කියන වචනයක් තියෙනවා. කුක්කුච්ච කිව්වේ ඒකයි. කුක්කුච්ච කියන එක පද නිරුක්තියෙන් තෝරා ගන්න ඕනේ. පහත් පහත් ගතියේ පැස්සලා ඉතින් ඉක්ම යන යථාර්ථේ කුක්කුච්ච වෙනවා. එන උද්දච්ච සමග නැගෙන කුක්කුච්චයක් ඇත්නම් මේ දෙක එකතු වෙලා එක නීවරණයක් වෙනවා. උද්දච්චේ වෙනම නීවරණයක් නෙමෙයි. උද්දච්චේ නැගෙනකොටම ඒකේ වැදලා කුක්කුච්ච කියන නීවරණේ ගොඩ නැගෙනවා නම් අන්නේ උද්දච්චයත් එක එකතු වෙන කුක්කුච්චේ නීවරණය. සෝවාන් බුද්ධිලාට උද්දච්ච කුක්කුච්ච කියන දෙක එකතු වෙලා හැදෙන නීවරණේ නෑ. උද්දච්චේ තියෙනවා. අර කියන කුක්කුච්චයත් එක්ක එකට වැඳිලා එකතු වෙන්නේ නැහැ. ඔය චෛතසික දෙක, පාප චෛතසික දෙකක්. උද්දච්ච නැගිනකොටම කුක්කුච්චයත් ඒක සමග නැගුණොත් ඊ ඇතින උදහස් බව නිසා මනසින් පහත් පහත් බවටපත් වෙනවා. ගහන්න ඕනේ, මරන්න ඕනේ, කපන්න කොටලන්න ඕනේ කියලා වැහැල යනවා පල්ලිහාට. ඇතින උදහස් බවත් එක්කලම. එහෙම තියෙනවනම් උද්දච්ච කුක්කුච්ච නීවරණයක් වෙනවා. උද්දච්චයෙන් පමණක් සීමා වෙනවා සෝවාන් වෙන තැන් පටන්. කුක්කුච්චයට බහින්නේ නැහැ, ඒක නිවර්ණය. ඒ උද්දච්චයේ එතෙන් ගිහිල්ලා අරිහත් ඵලයට යන කොටයි නැති වෙන්නේ ඉවරටම. ක්‍රමක්‍රමී බල විදිලා යනවා. ගිහිල්ලා අරිහත් ඵලයේදී ඒ උදහස් බව සම්පූර්ණ අතර වෙනවා. ඉතින් අරිහත් ඵලයට ඇති උන්වහන්සේට කවදාවත් කාටවත් දොස් කියන්න බයිද හිතෙන්නේ නැහැ. ඒකයි ස්වභාවේ. ඒ නීවරණ එකක් පාප පැත්තට වැටෙන ඊටලා බාල හරියත් පව් පැත්තට වැටෙනවා. බාහිත පාපී කියන්නේ රහතන් වහන්සේගේ මෙහා කාටවත්. එහෙනම් රහතන් වහන්සේට බාහිත පාපීවත් බැහැර කළ පව් ඇත්තා කියන වචනින් හඳුන්වනවා. රහතන් වහන්සේගෙන් පව් සිද්ධ වෙන්නේ නැහැ කවදාවත්. එන යම් උදහස් බවක් ඇත්නම් ඒකත් පව් වලට වැටෙනවා. ඒ උදහස් බව රහතන් වහන්සේට නැති නිසා උද්දච්චයේ පමණක් කුක්කුච්චේ සමග නොවේදී සෝවාන් වෙච්ච තැන් පටන් ක්‍රමක්‍රමයෙන් පවතිනවා. සාහමුලින් ඉවර වෙන්නේ අරිහත් ඵලයේදී. හැබැයි නීවරණේ මෙහාට තියෙන්නේ පල්ලෙහාට. උද්දච්චයේ සමග කුක්කුච්චේ කියන පහත් බවට පත් වෙලා ඔව් මහ විනාශයන් ඇති කරන தත්ත්වයක් තියෙනවා උදහස සමග. ඒ පෘථජන බුද්ධලයාගේ නීවරණ ලක්ෂණය. ආර්ය වූ තැන් පටන් ඒ නීවරණේ දුරු වෙනවා. අනික තමයි විතිකිච්ඡාව. විතිකිච්ඡා කියන්නේ මොකක්ද අහපුවාම සැකේ කිව්වට තේරුම් ගන්න බෑ. ඒ සාමාන්‍ය දල අදහසක් විතරයි ඒ දුන්නේ සැකේ කියලා. කංකා විතිකිච්ඡා කියන වචන දෙකක් ඒකට සම්බන්ධ කරලා ඒකට කියන්නේ. කංකා සමගයේ දෙන වචනයක් තියෙනවා විතිකිච්ඡා කියලා. කංකා විතිකිච්ඡා එතෙන්ද කියන්නේ කංකති විදුකිච්චති ආදී වශයෙන් විග්‍රහ වෙනවා වචන දෙක. ඒක පාපයක්. යමක් තේරුම් ගන්න බැරි නම් තේරුම් යනකන් ඒ සැකේ ඇරෙන්නේ නැහැ. හැබැයි ඒක විමර්ශනයේ ලක් කරන්න හේතුවක් වෙනවා. ඒක වෙනයි. මහා නාම ශාක්‍ය කුමාරයා සෝවාන් වෙච්ච කෙනෙක්. හැබැයි සෝවාන් වෙලා ඉඳලා ඒ සෝවාන් වෙච්ච මහා නාම ශාක්‍ය කුමාරයා තමගේ වැඩ පොළවල් වලට යනකොට එයා ඉතින් සිටුවරේ එයාට තියෙනවා එයාගේ කඩ මණ්ඩි නැන කඩ වීදි තියෙනවා ඇත්ගාල් අස්ගාල් ආදී මේවත් තියෙනවා. ඔවට ගිහින් බලනට ඔය අඩුපාඩු දැක්කහම සේවකයන්ට අඬ ගහලා බයිනවා සැර කරනවා. හැබැයි එයාට ධර්ම අවබෝධයක් ඇති නිසාම හිතෙනවා අනේ මේ වෙලාවක මම මළොත් එහෙම මොකක් වෙයිද, මගේ හිත ටිකක් හිදුනානේ, මගේ හිත දූෂේලා ගියා වගේ මට දැනුණා, මං අපායන් නැතුව බෙරන පුදුමයි නේ මෙහෙම මට දූෂිතතාවයක් මගේ හිතට ආවන්නේ. ඔහොම හිතට එනවා. දැන් මෙතෙන්දි තේරුම් ගන්න ඕන වැදගත් හරියක් තියෙනවා. පෘථග්ජන කෙනෙකුට මට දූෂ්‍ය හිතක් ආවනි කියලා හිතා ගන්නත් හරි අමාරුයි. පෘථග්ජන පුබිල හැම වෙලේම ඉන්නේ මම හරි, අනිකයි වැරදි. මම වැරදි කියලා අදහස් කරගන්න හැකියාව බොහොම අඩුයි පෘථග්ජන පුද්ගලයාට. පිළිගත්තා කිව්වත් කොරන දෙයක් නැතුව පිළිගන්නවා මිසක්. ඒ පෘථග්ජන මට්ටමේ ඉන්න තාකල් හිත යටින් හරි කියනවා, ඒ වුණාට මම හරිනේ, මම බැන්නේ හේතුවක් ඇතුවනේ, මම ඕකට ගැහුවේ මෙන්න මෙහෙම හේතුවක් තියෙන නිසානේ, මම හරි. ඔය අදහස අභ්‍යන්තරයේ රැව් දෙනවා පෘථග්ජන මිනිසයාගේ හැටි. යම් පාපයක් කරලා මම වැරදිනේ කියලා අදහස් ගන්න කැමති නැහැ. යම් කෙනෙක් කියා දෙන්න ගියොත් එයාට බයිනෝ, අනේ ඔබේ බණ තියන ඵලය යන්න. මේ පෘථග්ජන මිනිසේ හැටි ඒක පිළිගන්න කැමති නැහැ. ක අංකා කංකා පද නිරුක්ති අහකලා අර්ථය තෝරන්න බෑ. පොතවල්ලා මේකේ අර්ථය ගත්තට හරියන්නේ නැහැ, මොකද පොතේ පද නිරුක්තිය නැහැ. ඒක ප්‍රඥාගෝචර දෙයක්, ගණන් ගන්නේ නැහැ. අපි අපේ සිංහල වචනේ කියනවා ඔකට අංකයක් දෙන්න කැමති නැහැ. ක අංක එයා අංක දෙන්නේ මොනවටද? රාගයට, දේශයට. කවදාවත් අනිකකින් අහක් වෙන පැත්ත හොඳයි කියලා කියන්න කැමතිත් නැහැ. ඒ නිසා ඔහු කවදාවත් තමන් කරන කටයුතු ප්‍රകൃති පැත්තර නැහැ. ප්‍රകൃතිය කියන්නේ නිවන, විපෘතිය කියන්නේ ලෝකය. නිච්ච සුඛ අත්ථ සුභ කියන ඒවා තමයි විකෘති. අනිච්ච දුක්ඛ අනාත්ථ අසුභ තමයි ප්‍රകൃති. විකෘති කටයුතු විතිකිච්ඡා කියන්නේ. එනවා යම් කෙනෙක් නිච්චයි සුභයි, නිච්චයි සුඛයි, අත්ථයි සුභයි කියලා ඒ දෘෂ්ටිය පිහිටලා නම් කරන්න කටයුතු. විකෘති කටයුතු කර කර ඉන්නවා මිසක් ඔහුට නිවන් දකින්න කටයුත්තක් ගොඩ නැගෙන්නේ නැහැ. ඔව් ඒ ධර්මයේ ගණන් ගන්නේ නැහැ. කංකහ ගණනක් ඒකට ඉඩක් දෙන්නේ නැහැ, තැනක් දෙන්නේ නැහැ. අර විකෘතියටමයි තැන දෙන්නේ. මෙන්න මේක පාපය. මෙන්න මේකට කියනවා කංකහ විතිකිච්ඡා. ඔන්නෝයි තත්ත්වේ සෝවාන් පුද්දිලාට නැති වෙනවා. සෝවාන් පුද්දිලා වරදක් කරපුවාම මේක වැරදිනේ මං අතින් සිද්ධ වුණේ කියලා අවංකව දන්නවා. යාට ඒක වැහෙන්නේ. එකයි විශේෂත්වය. අබබ්බෝ සෝතස පටිච්චාදාය. ඌට ඒක වැහිලා හිටන් යන්නේ නැහැ කොයි වෙලාවකවත්. අබබ්බතා දිට්ඨපද අසවුත්තා. දෘෂ්ටිපදයකට ඌ වැටෙන්නේ නැහැ. දෘෂ්ටිපදයේ කිව්වේ අපි ඔය කිව්ව විදිහට නිච්ච සුඛ අත්ථ සුභ කියන දෘෂ්ටියකට ඌ වැටෙන්නේ නැහැ. දෘෂ්ටිය මිදිලා. එනිසා ඔහු කරපු වරදක් නම් වරද, පවක් නම් පව ඌට වැටෙනවා. මේක වැරදි. මම බැන්නේ එක වැරදි. මම සැරපරුසු වෙච්ච එක වැරදි. මේක භයානකයි අපරාධයක් ඕක දකින්නවා. රාගයෙන් රත් වෙලා ද්වේෂයෙන් දැවිලා ඉන්න පුද්ගලයාට වැරද්ද පේන්නේ නැහැ. ඒක බරපතලකම පේන්නේත් නැහැ. හැබැයි යම් දවසක මේ ධර්මාභෝධය ලැබිච්ච කෙනාට වැරද්ද වැරද්ද හැටියට පේනකොට ඉතා පුංචි වැරද්දා සිද්ධ වෙන මහ විරක් වාගේ ලොකුවට පේනවා. මං අතින් බරපතල වරදා සිද්ධ වුණා. මොකද්ද බරපතල වරද? මම එක්කෙනෙකුට වැන්නානේ. අර පෘථජන කාලේ තුට්ටුවකට සලකන වරදක් නෙමෙයි ඒක. ඔකර වයින්නතෝ මොනවා කරන්නේ? ලෙව කණ්ඩ කියනවාද? බයිනවා නෙමෙයි, අහුනන බෙල්ල කඩනවා ඔක. යන්නේ එහෙම අදහස් එනවා. යථාබෝධි ලැබුණු කෙනෙකුට එහෙම අදහස් එන්නේ නැහැ. තමන්ගෙන් විච රාග ද්වේෂ මෝහසහගත වරදක් ඇතනම් බරපතල වරදක්මයි සිද්ධ වුණේ කියලා සමන්ට හැඟෙනවා. මෙන්න මේ නිසා සෝවාන් ඵලයට පත් වෙලා හිටපු අර මහා නාමකටත් ඔය වගේ කෙනෙකුට බැන්නොත් එහෙම තමන්ගේ සේවකයෙකුට බරපතල වරදක් මං අතින් සිද්ධ වුණා කියලා හැඟීමක් එනවා. මම මේ කරව වරදට අපායයයි දන්නේ නැහැ කියලා ඒ තරමට බරපතලකමක් හැඟෙනවා. බුදුරජාණන් වහන්සේලාට ඇවිදිලා කියනවා, ස්වාමීනි මම මේ ඉදිරිය ඇත්හල්ට යනකොට කලවිදීට යනකොට ඒවා ඉන්න මගේ සේවකයෝ එයාගේ අඩුපාඩු වෙනවා දැක්කල පස්සේ මං අතින් කියන වචන ආදී මං හැතිරෙන හැටි දැක්කහම ඒ විලාය මලොත් අපායයි කියලා මට බය හිතෙනවා. බුදුරජාණන් වහන්සේ සැනසෙන්න කතා කරලා කියනවා, මහානාම බය වෙන්න එපා, ධර්මාබෝධයක් ලැබිලා තියෙන ඔබට කවදාවත් එහෙම දෙයක් වෙන්න හේතු නැහැ. ඉතින් එක වතාවක් කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවාම නැවත දවසක් ගිහලා ওই වචනෙම කියා තිනවා බුදුරජාණන් වහන්සේට. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා උන්වහන්සේට කෙලින්ම එල්ල කරලාම. මේ කියන්නේ මහානාම සාක්‍ය කුමාරයාට මහානාම බය වෙන්න එපා තුන් වතාවක් කියනවා. එබලෙම මහානාම බය වෙන්න එපා, මහානාම බය වෙන්න එපා, මහානාම බය වෙන්න එපා, ඔබ අපාගත වෙන්නේ නැහැ. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ දේශනා කරපු වචනේ අහලා සැක විදුරලන් එහෙම තව දවසක් ගිහිලා ආයි කියනද බුදුරජාණන් වහන්සේට, ස්වාමීන් වහන්සේ මට වය හිතෙනවා අපායයි කියලා කියලා ආයි කියන්න ඉඩක් නැහැ. නමුත් කියලා තියෙනවා තුන් වතාවක්. තුන්වෙනි වතාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා මහානාම සල්ගස් දෙකක් පෙන්නලා කියනවා. අර පිරින්න සල්ගස් දෙකට සියක් අවුරුද්දක් ජීවත් වෙනවා කියලා මම කිව්වොත් ඒකට යහපතක් තියෙනවා කියලා කිව්වොත් ඒකට හොඳක් වෙනවා නරකක් වෙන්නේ නැහැ කියලා කිව්වොත් ඒක එහෙමමයි මිනිස්සුය ගැන කියන එක කවර කතාවක්ද? සියක් අවුරුද්දක් යනකම් ඒ සල්ගස් දෙක නිර්ූපද්‍රිතව පවතිනවා. තථාගතයන් වහන්සේගේ වචන එහෙමයි, යෝග තේරුම් ගන්න. මිනිස්සුය ගැන කියන නම් කවර කතාවද? මහානාම ඔබ අපාගත වෙන්නේ නැහැ, බය වෙන්න එපා. තුන්වෙනි වතාව කියන කම්මත් පිළියල් නැතු වෙලා තුන්වෙනි වතාවේ තමයි නිහඬ වුණේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ගැන ඇහුනට පස්සේ සැක නැති වුණා නම්, සියලු සැක නැති වුණා නම් දෙවෙනි වතාව කියලා ස්වාමීන් වහන්සේ මට බය හිතෙනවා අපායයි කියලා ආයි කියනවාද? ඔය ධර්මයෙන් හේතු වෙන්නන්නේ. එහෙනම් ඔයක තමයි කිව්වේ විතිකිච්ඡා කියන්නේ සැකේ කියලා උත්තර ගත්තා. තෝකර උත්තර දෙන්න වෙනවා. සෝවාන් පුද්දිරට සැකේ නැහැ, එන විතිකිච්ඡා නැහැ, සැකේ නෙවෙයි. නමුත් අද දෙන පිළිතුරේ හැටියට කියන්නේ සෝවාන් පුද්දිරට සැකයක් නැහැ කියලා. බුදුන් කෙරෙහි සැකයක් නැහැ, දහම් කෙරෙහි සැකයක් නැහැ කියලා ගත්තනම් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ওই ධර්මයේ මහානාම බය වෙන්න එපා, ඔබ අපායගත වෙන්නේ නැහැ, එහෙම හේතුවක් ඔබට නැහැ කියලා. එහෙනම් බුදුන් කෙරෙහි සැක නැති වුණා නම්, ධර්මයේ කෙරෙහි සැක නැති වුණා නම් දෙවෙනි දවසේ ගිහිල්ලා බුදුරන් වහන්සේට කියා සිටින්න හේතුවක් නැහැ, ස්වාමීනි මට වාහිතෙනවා අපායයි කියලා ආයි කියන විදිහක් නැහැ. එහෙනම් මොකද්ද මේ කිව්වේ? හැබැයි කාංකා විතිකිච්ඡා කියන දෙකම මහානාම සාක්‍ය කුමාරයාට අහලකටවත් මතුවෙන්න හේතු නැහැ. එහෙනම් මොකද්ද මෙතන පෙන්වන්නේ? දෘෂ්ටි වශයෙන් ඔහු නිදහස් වෙලා තියෙන්නේ නිච්ච සුඛ අත්ථ සුභ කියන මේ කාරණා හතරට. අනිච්චදී නිච්චයි කියලා කවදාවත් නිගමනය කරන්නේ නැහැ කියන්නේ. දුක සැපයි කියලා නිගමනය කරන්නේ නැහැ, දුක්ඛ සුඛයි කියන්නේ. අනත්තදී අත්තයි කියලා කවදාවත් කියන්නේ නැහැ. කියන්න හේතු නැහැ, ප්‍රඥාවෙන් වැටහිලා තියෙන්නේ. අසුභේ සුභයි කියලා නිගමනයක් දෙන්නේ නැහැ. මේ කය සුභද අසුභද කියලා ඇහුවොත් මේ කය අසුබයි කියන එක ඇත්ත සුබයි කියන්නම් බෑ කියලා අවංක උත්තරයක් දෙනවා. එහෙනම් සුබ කය උඹ අසුබ කය පස්සේ යන්නේ මොකද? මම ආස්වාදී වෙල කරලා නැහැ. අසුබ දැන දැනත් මං ඒ පස්සේ යනවා තමයි. උත්තරේ ඒක වෙනවා. මොකද කාමරාග ඉවර කරලා නැති නිසා මේ කුණු කයි දෙතිස් කුණුව කොට්ටාසේකින් යුත්තයි මේක අසුබයි මං ඒක ගැන සැකයක් මට නැහැ මේක සුබ දෙයක් නැහැ කියලා දන්නවා කියලා කිය. එහෙම තේරෙද්දි අර කාම ආස්වාදයේ සඳහා මේ කය පස්සේ යනවා. මොකක් නිසාද වෙලා තියෙන්නේ? අනේ විතිකිච්ඡා නැතුව යථාර්ථයේ දැක ද අවස්ථාවක් එනවා. විකෘතිය නැහැ. කෘත්‍යය තියෙනවා. කාම කටයුතු කරනවා විකෘතියෙන් නිදහස් වෙලා. මේක හොඳ දෙයක් මේක සදාතනික වටිනා දෙයක් කියන දෘෂ්ටිය නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අකුරටම ගණන් ගන්නවා. ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. අනිත්‍යදී අනිත්‍යයි කිව්වනම් ඒක තමයි මේ ධර්මයේ කිව්වේ. අර සියලු වචනම නෙමෙයි මේ කියන්නේ. සත්‍යත් බෝධිපාක්ෂික ධර්ම වලට අයිති හරිය. මෙන්න මේ ටික ගැන සැකයක් නැහැ. සැකයක් නෙමෙයි උතර කියන්නේ විතිකිච්ඡාවක් නැහැ කිව්වේ. ඒ දහම ගණන් ගන්නවා. ඒ දහම ගණන් නොගන්න ස්වභාවයක් සෝවාන් පුද්ගලයාට නැහැ. ඒක තමයි කිව්වේ. ක අංක කියන්නේ ගණන් ගන්නේ නැහැ කියන එක. ක අංක දුරු වෙලා. අනිත්‍යදී අනිත්‍ය හැටියටම කියනවා. දුකදී දුක්ඛයි කියනවා. අනත්තදී අනත්තයි කියනවා. අසුභදී අසුභයි කියනවා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න එක තමයි කංකා විදිකිච්ඡා නැහැ කියන්නේ. නමුත් ඕකට කියන්නේ සියලු සැකද නැහැ කියලා. සියලු සැකේ නැහැ කිව්වොත් එහෙම ගලපන්න බෑ ධර්මයට. ඉතින් ඕක තේරුම් ගන්න ඕනේ. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද සීනමිද්ධ උද්ධච්ච කුකුච්ච විදිකිච්ඡා කියන නීවරණ පහ ඔය ආකාරයෙන් වටහා ගන්න ඕනේ. සෝවාන් බුද්ධිලට නීවරණ පහ නැහැ. නමුත් කාමයේ තියෙනවා, ව්‍යාපාද කියන එක නැහැ, වුණා තරහ එනවා, සතර පාගතන මට්ටම් අහලකවත් නැහැ ඇව්වේ. එතකොට තීන මිද්ද කියනකොට එතරම් ඇති වෙන ක්‍රමයක් තියෙනවා. තීන කියලා කියන්නේ යම්කිසි ආකාරයකින් යම්කිසි තැනක ලෝකේ හොඳයි කියලා පිළිහිටනවා නම් එහෙම හිතක් එන්නේ නැහැ. කවුරු වුණත් හොඳද? සදාතනිකද? සදාතනික ලෝකයක් කියලා පිළිගන්නේ නැහැ. මට ඉන්න තැන ලෝකේ තියෙනවා හවල් කියලා වෙලා හිටියොත් හොඳයි කියලා. එහෙම තැන සදාතනික දැහුවොත් එහෙම. ඔව් කියන්නේ නැහැ. එහෙම පිළිගන්න හේතු නැති බව දන්නවා. ඒක ස්වභාවය ඒකයි. මිද්ද වෙනවා කියලා වචනයක් තියෙනවා. යම් තැනක හිත පිහිටවන්න තැනක් තියෙනවා දැහුව ලෝකේ. එහෙම දෙයක් නැහැ. මා ඉද්දයි. ඉද්ද කියන වචනේ මා කියලා කිව්වේ නැති අර්ථයේ. ස්ථිරව පිහිටන්න තැනක් ලෝකේ හොඳයි කියලා නැහැ. අන්න ඒක තමයි ඒ කිව්වේ. යම් කිසි තැනක් ඇද්ද මට ස්ථිරව හොඳයි කියලා ගන්න මේ ලෝකේ කිසි තැනක් නැහැ කියලා දැක්කහම එතකොට තීන මිද්ද කියලා කියන ඒ නීවරණේ එතනින් ඉවත් වෙනවා. පිහිටන්න තැනක් නැහැ. ඉවත් කරන්නේ මොකද්ද? සදාතනික තැනක් තියෙනවා පිහිටන්න. එතන ගණන් ගන්න නැහැ. මා ඉද්ද වෙනවා. කොතනද පිහිටන්න තියෙන එකම තැන? නිවන. ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති, ශෝකයක් පරිදේවයක් දුකක් දොම්නසක් උපායාසයක් නැති දෙනක් ඔහෙ තියෙන්නේ. මොකද්ද? ඒ තමයි අසංකත නිවන. මෙන්න මේක පිළිගන්නවා නම් පිළිගත යුත්තේ ඒකයි. නමුත් ඒ නිවන පිළිගන්නේ නැහැ. අන්න ඒ තත්ත්වෙටපත් වෙනවා. මේ ලෝකෙටම ඇලිලා ඉන්නවා. ලෝකේ හොඳයි, නිවන නොහොඳයි. නිවන පිළිගන්නේ. අන්න ඒකයි තීන විද්ද කියන ලක්ෂණය. කම්මැලිකමයි නිදිමතයි කියවට හරියන්නේ නැහැ. ඕක විවිධ රෝගාබාධවලටත් හැදෙනවනි. දවස් හතර පහ කන්න නැතුව හිටියොත් එහෙම නැගිට ගන්න පණ නැති වුණාම ඒ බුදියාගෙන ඉන්නවා. ලෙඩ දුකක් හැදෙනවා. රෝගයක් වශයෙන් නිදිමතත් එනවා. නැගිටලා ඉඳත් බෑ කම්මැලි. ඔය බුදියා ගන්නවා. මේ කම්මැලිකමයි නිදිමතයි තීන විද්ද කිව්වොත් අන්න එහෙම එකක් වෙනවා එතකොට. ඒකත් තීන විද්ද වෙනවනේ. ඒක කායික රෝගාබාධයක ලක්ෂණය. ඒක නෙමෙයි ඔතන ඒ කිව්වේ. ඇති වෙන වෙනස දකින්න ඕනේ.